ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා ඔබතුමාගේ විනාඩි 9යි. ගරු ගලපති මැතිතුමා
ඔබතුමාගෙන් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. මැතිතුමා මේ හත් වෙනි
ඔබතුමාට කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒ වෙලාවට අහන්න කරුණා කළා. ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින ධීවර හා ජලද සම්පත් පනත යටතේ නියෝග කීපයක් විවාදය කරන මේ අවස්ථාවේදී මටත් අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ ධීවර කර්මාන්තය පිළිබඳව විවාදයට එකතු වෙන්න කලින් අද දින පාස්කු ප්‍රහාරය එල්ල වෙලා මාස 9ක් සම්පූර්ණ වෙන දිනේදී විශේෂයෙන්ම වත්මන් රජයෙන් අපි ඉල්ලනවා මේ පාස්කු ප්‍රහාරයේ තුලින් මියගිය සහ තුවාල ලැබුවන් හට සාධාරණයක් කිරීම සඳහා විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. මොකද අද වෙනකොට ඔබතුමල්ලා පත් වෙලා මාස දෙකක් වෙනවා. අපි තාම හරියට දන්නේ නැහැ මේ මාස දෙක තුල කාවද අත්අඩංගුවට ගත්තේ, මොන වගේ අලුත් කරුණුද මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අනාවරණය වුණේ කියලා අපි තාම දන්නේ නැහැ. අද දිනේදී රජය නියෝජනය කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ගරු අමාත්‍යතුමා කිව්වා ජාතික ආරක්ෂාව මේ රටේ දැන් වෙනකොට ස්ථාපිත කරලා තියෙනවායි කියලා. අපිට අහන්න සිද්ධ වෙනවා, එහෙම ජාතික ආරක්ෂාව ස්ථාපිත කරලා තියෙනවා නම් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම ත්‍රස්තවාදීන්, ඒ වගේම මේකට උදව් දුන්න සියලු දෙනාම මේ අවස්ථාවේදී අත්අඩංගුවට අරගෙන ඉවරද? ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම ජාල, ඒ සියලු දේවල් මේ වෙනකොට විනාශ කරලා ඒවා නැති කරලා දාලාද කියලා අපිට මේ අවස්ථාවේදී අහන්න වෙනවා. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව අවධානය යොමු කරලා දිනෙන් දින පංගුවක් වෙලාවට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මතකය නැතිවෙගෙන යන වෙලාවේදී නැවතත් අපි පාර්ලිමේන්තුවක් වශයෙන් ඒ අහිංසක අසරණ ජනතාවට සාධාරණයක් අපි මේ පාර්ලිමේන්තුව තුලින් දෙන්න ඕනේ කියන ඒ යෝජනාව මං සියලු දෙනාටම ඉදිරිපත් කරනවා. අද දින අපි ඇහුවා අපගේ අලුත් ධීවර අමාත්‍යතුමා ඩග්ලස් දේවානන්ද ගරු අමාත්‍යතුමත්, අද ඒ ධීවර කර්මාන්තය නගා සිටවීම සඳහා අද යෝජනා රාශියක් අද ඉදිරිපත් කරනවා. අපි ධීවර අමාත්‍යතුමාට, ඒ වගේම අපගේ පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යතුමා පත් වෙලා තියෙනවා, ඒ සියලු දෙනාටම සුභපතනවා. ධීවර ජනතාව වෙනුවෙන් ඒ ධීවර ජනතාවගේ ගැටලු විසඳීම සඳහා එතුමන්ලාට සක්‍රිය වශයෙන් කටයුතු කරන්නට අවස්ථාවක් ලැබිලා ඒ ධීවර ජනතාවගේ දුක, ඒ ධීවර ජනතාවගේ ඒ අනාගතය සම්පූර්ණ කරන්නට එතුමන්ලාට ඒ ශක්තිය ලැබේවා කියලා. එහෙම කියලා මම විශේෂයෙන්ම අද වෙනකොට මතක් කාන්න කැමති, මේ වත්මන් රජය පත් වෙලා මාස දෙකක් ගියත් මේ වත්මන් රජය යටතේ තියෙන යම් යම් ආයතනවලට තාම සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල පත් වෙලා නැහැ ගරු අමාත්‍යතුමනි. අපි දන්නවා ගරු ජනාධිපතිතුමා කොමිටියක් පත් කරලා තියෙනවා 4 දෙනෙක්ගෙන් යුක්තව මේ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලවල ඒ අවශ්‍ය පුද්ගලයන්ව තෝරාගෙන ඒවලට පත් කරන්න කියලා. නමුත් අපිට ආරංචි වෙලා තියෙනවා මේ ධීවර අමාත්‍යංශයේ තියෙන යම් යම් ආයතනවලත් තාම ඒ සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල පත් වෙලා නැහැ. ඒ හින්දා මේ ආයතන අයාලේ යන තත්වයකට අද පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම නෝත් සී ආයතනය කියන්නේ ඉතාම වැදගත් ආයතනයක්. අපේ රටේ ධීවර ජනතාවට අවශ්‍ය දැල් ආම්පන්න ඒ දීම වැනි ඉතාම වැදගත් දේවල් මං හිතන්නේ මේ ආයතනය තුලින් වෙනවා. විශේෂයෙන්ම සීනෝර් දැල් කර්මාන්ත ශාලාව මම නියෝජනය කරන වෙන්නප්පු ආසනය තුල පිහිටා තිබෙනවා. ඒකට දැන් වෙනකොට මම බැලුවහම ඊයේ දිනේ ඒ සේවකයන් මං හිතන්නේ ඒ මුදල් නැතිව අද ඒ සේවාවල් වලට වාර්තා කරලා ඒවා වැඩ කරන්නේ නැති බවට අද වෙනකොට ගරු අමාත්‍යතුමනි පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා වහාම මේ අධ්‍යක්ෂක මණ්ඩල පත් කරලා මේ කර්මාන්ත ශාලාවලට ඒ අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයලා ඒ වගේම ඒ සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල තුලින් මේ ආයතන කොහොමද ඉදිරියට යන්නේ කියන ඒ දර්ශනය තුලින් ඉස්සරහට යෑමට සඳහා ඒ අවශ්‍ය මඟ පෙන්වීම ඉතාම ඉක්මනින් දෙන්න කියලා අපි මේ අවස්ථාවේදී රජයට කියනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි දන්නවා රට පුරාම ජනතාවගේ ජීවන වියදම ඉතාම අධික ලෙස වැඩි වෙලා තියෙනවා. මේක බලපාලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි, ධීවර ජනතාවටත් මේ ජීවන වියදම් බර බලපාලා තියෙනවා. බහුදින යාත්‍රාවලට මේ ජීවන වියදම් බර අද වෙනකොට බලපාලා තියෙනවා. ධීවරයාට සැකයක් තියෙනවා වත්මන් රජය ඉස්සරහට තෙල් මිල වැඩි කරයිද කියලා. ඉස්සරහට තෙල් මිල වැඩි කරොත් එහෙම ධීවරයා අපි මතකයි එදා සාමකාමීව එදා පාට එනකොට ධීවරයට උගලන් උත්තර දුන්නේ වැඩි උන්නේ. හලාවත වැල්ලේ ඒ ධීවරයන්ට වැඩි තියලා එදා ඒ ධීවරයෝ තෙල් පිළිබඳව තමන්ගේ සාධාරණ අයිතිය ගැන කතා කරනකොට ඒක මර්ධනය කරන්නට එදා කටයුතු කරා. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම කියනවා මේ අවස්ථාවේදී එක පැත්තකින් බඩු මිල වැඩි වෙලා සාමාන්‍ය ධීවරයා පමණක් නෙමෙයි බහුදින ඒ යාත්‍රා වල ඒ අයිතිකාරයෝ ඒ වගේම ඒ ධීවරයෝ අපහසුතාවයකට එක අතකින් පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඒ ධීවර කර්මාන්තයෙන් එන ආදායම අඩු වෙලා තියෙනවා. ඒ වගේම මැද පෙරදිග සහ අනිකුත් සාධක හින්දා අද වෙනකොට තෙල් මිල වැඩිවීමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. අපිට මතකයි 2015 දී පෞගිය රජය බලයට පැමිණුවාම තෙල් මිල අඩු කරලා ධීවරයට දැනෙන සහනයක් ලබා දීමට කටයුතු කරා. ඒකෙන් ධීවරයා එදා 2015 ඉස්සෙල්ලා මිරිකලා වුණ තත්වෙන් ධීවරයා මුදා ගන්නට අපිට කටයුතු කරන්න පුළුවන් වුණා. ඒ හින්දා මේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ ධීවරයා නැවතත් ආදායම් නැති නැත්තම් දුගී දුක්පත් භාවයට පත්වෙන අන්දමට වැඩ කරන්න එපයි කියලා විශේෂයෙන්ම රජයෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අද දින ගරු ධීවර අමාත්‍යතුමා විශේෂයෙන්ම සඳහන් කරා නීති විරෝධී ඒ වගේම වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර කටයුතු පිළිබඳව අපිට මතකයි 2015 මේ අපේ පාර්ලිමේන්තුවේම අපි විවාද කරා. මේ පිළිබඳව දිගින් දිගටම 2015 ඉස්සෙල්ලා ඒ රජයේ කටයුතු නොකරපු හින්දා අපිට යුරෝපා සංගමේ මත්ස්‍ය අපනයන තහනමකට අපිට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ තුලින් අපේ ධීවර කර්මාන්තය කඩාගෙන වැටුණා. ධීවරයට හරි මිලක් හම්බුන්නේ නැහැ මත්ස්‍ය පිළිබඳ. ඉතින් මං හිතන්නේ ඒක අමාරුවෙන් ඒක හදලා නැවතත් ඒ තහනම ඉවත් කරගෙන නැවතත් යුරෝපෙට අපගේ මත්ස්‍ය සම්පත අපනයනය කරන්න පුළුවන් වාතාවරණයක් හදලා ඒ තුලින් නැවත ධීවර කර්මාන්තය නගා සිටවීම සඳහා අපි කටයුතු කරා. ඒක නැවතත් මේ නීති විරෝධී අපි දකිනවා දැන් වෙනකොටත් අපගේ මූදු තීරයේ පවා දේශපාලන හයිය අරගෙන නීති විරෝධීව ඒ ධීවර කර්මාන්තය කරන ඇතැම් පිරිස් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ඔබතුමාට විශේෂයෙන්ම අපි මතක් කරනවා මේ ධීවර සම්පත ඔබතුමාගේ වගකීම තමයි මේක ආරක්ෂා කරගන්නේ. මේ ධීවර සම්පත හරියට අපි ධීවර කර්මාන්තේ කරොත් විතරයි තව ඉදිරි පරම්පරාවලට මේක අපිට ආරක්ෂා කරලා දීලා යන්න පුළුවන්. ඒ හින්දා ඒ පිළිබඳව ඔබතුමා දැන් නීති ගෙනෙල්ලා තියෙනවා. මේක ක්‍රියාත්මක කිරීමේදී ඔබතුමාගේම පූර්ණ අධීක්ෂණ යටතේ ඔබතුමා මේ වගකීම අරගෙන මේ නීති හරියට දේශපාලන බලපෑමකින් තොරව මේ නීති ක්‍රියාත්මක වෙනවායි කියලා ගරු අපගේ ධීවර අමාත්‍යතුමාට අපි ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ වගේම ඔබතුමා මතක් කරපු ආකාරයට ඉන්දියන් ධීවර ප්‍රශ්නය ඔබතුමාම නියෝජනය කරන අපේ උතුරු කරයේ දීවර ජනතාවට විශාල ලෙස බලපෑවා. මේ පිළිබඳව ස්ථීර විසඳුමක් මම හිතන්නේ අපි මේ පාර්ලිමේන්තුවේදීත් මම හිතන්නේ අවුරුදු ගණනාවක් මේ ගැන කතා කරනවා. දීවරයෝ ඉන්දියාවෙන් එනවා, මෙහෙ මත්ස්‍ය අල්ලනවා, ඊට පස්සේ ඒගොල්ලන්ව නිදහස් කරනවා. මේ පිළිබඳවත් ස්ථීර විසඳුමක් ඔබතුමාට තනියම එක කරන්න බෑ. නමුත් ගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම ඉන්දියානු මහරජයෙක්ට එකතු වෙලා ඒ පිළිබඳව ස්ථීර විසඳුමක් දෙන්න කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු සනාත් නිශාන්ත පෙරේරා මැතිතුමා. ඔබතුමාට විනාඩි 12යි.
මට අවස්ථාව පොඩ්ඩක් පරක්කු වෙලා දෙන්න පුළුවන් නම් හොඳයි. මට උත්තර දෙන්න පුළුවන් අපේ මන්ත්‍රීමාල කතා කරන්නේ ඔබට.
හොඳයි. ගරු අධිකරණන්දන් මැතිතුමා, ඔබතුමාගේ විනාඩි 5ක් විනිස්පි.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. முதலிலே தொழில் அமைச்சு சார்பாக பேசுவதற்கு முதல் விமல் வீரவன்ச அமைச்சர் அவர்கள் மன்னாருக்கு விஜயம் செய்கின்ற போது மன்னார் தலைமன்னார் பிரதான வீதியிலே செல்வாரி என்ற கிராமத்திலே அமைக்கப்பட்ட பனம் துன்பு உற்பத்தி நிலையத்தின் திறப்பு விழாவிலே பெயர் பலகை முதல்ல தமிழிலும் இரண்டாவது சிங்களத்திலும் மூன்றாவது ஆங்கிலத்திலும் போடப்பட்டிருந்தது. அதை மிக சந்தோஷமாக அவர் திறந்து வைத்து கொழும்பு வந்த பின்பு ஒரு அறிவித்தலை விட்டிருக்கிறார். அந்த பெயர் பலகையை மாற்ற வேண்டும் என்று சிங்களம் முதலிலும் தமிழ் இரண்டாவதிலும் மூன்றாவது ஆங்கிலத்திலும் போடப்பட வேண்டும் என்று அந்த போர்ட் மாற்றப்பட்டிருக்கும். ஏன் இந்த ஓரவஞ்சனை? தமிழ் மக்கள் சிங்கள மக்கள் என்ற அந்த பாகுபாடை இந்த நாட்டிலே மறக்க வேண்டும், எல்லோரும் ஒன்றாக வாழுகின்ற நிலையை ஏற்படுத்த வேண்டும் என்று நினைக்கின்ற இந்த சூழலிலே மீண்டும் மீண்டும் இனங்களுக்கு எதிரான ஒரு செயல்பாடாக இந்த விடயங்களை கையாளுவது ஒரு நல்ல ஒரு இனங்களுக்குள்ள ஒற்றுமையை கொண்டுவதற்கான வாய்ப்பை ஏற்படுத்தாது என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆகவே அமைச்சர் அவர்கள் நன்கு யோசித்து உடனடியாக அந்த பெயர் பலகையை வளமையாக தமிழர்கள் வாழுகின்ற எங்களுடைய வடக்கு கிழக்கிலே தமிழர்கள் கூடுதலாக இருக்கின்ற பிரதேசங்களிலே தமிழ் முதல் மொழியாக, சிங்களம் தமிழ் என்பது இரு கரும மொழிகள், இரண்டும் ஒரே அந்தஸ்தை பெற்ற மொழிகள். அந்த மொழிகளை ஏன் தமிழிலே தமிழர்கள் கூடுதலாக வாழுகின்ற இடங்களிலே அதை முதன்மைப்படுத்தி போடக்கூடாது, போடுவதிலே என்ன நட்டம் இருக்கிறது? இப்படியான செயல்பாடுகள் தான் தமிழ் மக்களையும் சிங்கள மக்களையும் பிரிப்பதற்கான ஒரு நிலையாக மாறுகின்ற வாய்ப்பு இருக்கிறது. ஆகவே அதை மீண்டும் கவனித்துக் கொள்ள வேண்டும் என்று கேட்டுக்கொண்டு எங்களுடைய கடத்தொழில் அமைச்சு சம்பந்தமாக சில ஆலோசனைகளையும் சில கருத்துக்களையும் சொல்லலாம் நினைக்கின்றேன். உண்மையிலே எங்களுடைய அமைச்சர் டக்ளஸ் தேவானந்தா அவர்கள் கடமையை பொறுப்பேற்று தன்னுடைய செயல்பாட்டை எங்களுடைய பிரதேசத்தில் மட்டுமல்ல சிங்கள பிரதேசத்திலும் தன்னுடைய முழு மூச்சாக செயல்படுவதை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. உண்மையிலே அது நல்ல ஒரு விடயம். அதை தொடர்ந்து நீங்கள் செய்ய வேண்டும். ஏனென்றால் எங்களுடைய மீனவ சமூகத்தை பொறுத்த மட்டிலே பல விடயங்களில் மானியங்களும் இன்னும் சலுகைகளும் கூடுதலாக ஏனைய விடயங்களிலே காட்டப்படுகின்ற அந்த நிலைமை எங்களுடைய மீனவர் சமூகத்துக்கு கூடுதலாக இருப்பது. உதாரணமாக ஒரு கடலிலே சென்று இறந்தால் அவருக்கு என்ன நிலைமை என்ற ஒரு பிரச்சனை இருக்கிறது. ஆகவே இந்த இன்சூரன்ஸ் என்பது அந்த எங்களுடைய மீனவர்களுக்கு செயல்படுவதற்கான வாய்ப்பை உண்டு பண்ண வேண்டும். அடுத்தது அவர்களுடைய உடைமை துளைந்து விட்டால் நீங்கள் சொன்னது போல இந்திய தோழர்களுடைய வருகை அதன் ஊடாக சிறு கடத்தொழில் செய்கின்ற எங்களுடைய மக்களின் உடைமைகள் பாதிக்கப்படுகின்ற போது அவர்கள் மீண்டும் கடன்படுகின்ற ஒரு சூழல் இருக்கிறது. அதைவிட முக்கியமான விடயம் எங்களுடைய விவசாயம் இன்றைக்கு இந்த நாட்டிலே வளத்தை கொடுக்கின்ற மூன்று பிரதான தொழில்கள், ஒன்று மலையகத்திலே தேயிலை விவசாயம், மீன்பிடி. இந்த மீன்பிடியை பொறுத்தமட்டிலே, விவசாயத்தை பொறுத்தமட்டிலே, இந்த பொருட்களுக்கான விலை நிர்ணயம் அது துப்புரவாக இல்லாமல் இருக்கிறது. அதாவது நெல்லுக்கு நிர்ணயம் செய்யப்பட்ட விலை இல்லை, அதே போல பிடிக்கப்படுகின்ற மீன்களுக்கும் இந்த வரையறுக்கப்பட்ட விலைகளை நிர்ணயிக்கின்ற போதுதான் எங்களுடைய மீனவ சமூகம் உண்மையிலே அதனால் நன்மை பெறும். ஏனென்றால் இதை பயன்படுத்தி கொண்டு நெல்லிலே கொள்முதல் செய்கின்ற முதலாளிகள், கொள்ளையடிக்கின்ற முதலாளிகள் அதே போல முதலிலே பணத்தை கொடுத்து அந்த எங்களுடைய மீனவ சமூகத்தை தங்களுடைய கட்டுப்பாட்டில் வைத்துக் கொண்டு பிடிக்கப்படுகின்ற மீனை குறைந்த விலையிலே வாங்கி செயல்படுகின்ற ஒரு துப்பாக்கிய நிலை எங்களுடைய மீனவ சமூகத்துக்கு இருக்கிறது. அதைவிட எங்களுடைய மீனவ கிராமங்களிலே உள்வீதிகள், பாடசாலைகள், இப்படியான சிறுவர் பாடசாலைகள் இப்படியான விடயங்களிலே உங்களுடைய கவனம் கூடுதலாக செலுத்தப்பட வேண்டும். கடந்த அரசு கூட மீனவ அமைச்சர் எங்களுடைய பிரதேசத்திலே எந்த கவனமும் செலுத்தவில்லை என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். பல விடயங்கள் நாங்கள் கேட்டாலும் கூட அது நடைமுறைப்படுத்தப்படவில்லை. ஆகவே இதிலே நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும். இன்றைக்கு 5 நிமிடங்கள் தான் எனக்கு கிடைத்திருக்கிறது, அவை கூடுதலாக நான் உரையாற்ற முடியாது. அந்த வகையிலே உங்களுடைய செயல்பாடுகள் எங்களுடைய மீனவர் சமூகத்துக்கு ஒரு நல்ல எதிர்காட்டாக இருக்க வேண்டும் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். அதைவிட எங்களுடைய விவசாயிகளுக்கு இப்பொழுது பெய்த மழை காரணமாக அவர்களுடைய விவசாயம் அழிந்து போயிருக்கிறது. நான் நஷ்டஈடு கேட்பதற்கான வாய்ப்புகளை எங்களுடைய விவசாய திணைக்களம் செய்கின்ற போதும் கூட அதிலே இன்சூரன்ஸ் செய்தாக்களுக்கு மட்டும்தான் அந்த நஷ்டஈடு வழங்கப்படுவதாக அறிவித்தார்கள். ஆனால் உண்மையிலே இன்சூரன்ஸ் பண்ண முடியாத அப்பாவி விவசாயிகள் அதிலே இருக்கிறார்கள். இது சம்பந்தமில்லாத ஒரு விஷயத்தை நான் சொல்லிக்கொண்டிருக்கிறேன் என்றால் இது அமைச்சர்களுக்கு தெரிய வேண்டும் என்பதற்காக. அந்த விவசாயிகளுக்கும் நஷ்டஈடை வழங்க வேண்டும். அவருடைய அந்த எங்களுடைய விவசாயிகளும் இந்த நெல் நிர்ணயம் செய்யாத காரணத்தால் அன்றாடம் இந்த முதலாளிகளுடைய கைக்குள் சிக்கி அவர்கள் திண்டாடுகிறார்கள். அதனூடாக பெறுகின்ற ஊதியத்தை அவர்கள் தங்களுடைய அடைமானம் வைத்த பொருட்களைத்தான் மீளக்கூடியதாக இருக்கிறது. முன்னேற்றகரமான செயல்பாட்டில் அவர்கள் இருக்கவில்லை. ஆகவே இந்த விவசாயம் சம்பந்தமான அழிவுகளுக்கு அரசாங்கம் நல்லொரு தீர்மானத்தை எடுக்க வேண்டும் என்று. அதைவிட எதிர்க்கட்சித் தலைவர் அவர்கள் முன்பு வீட்டுத்திட்ட அமைச்சராக இருந்தார். அந்த ரீதியிலே பல வீடுகள் எங்களுடைய மக்கள் நம்பிக்கையோடு கட்டுவதற்கான கடன்களை பெற்று அந்த வீடுகளை கட்டினார்கள். இப்பொழுதும் மழை காலத்திலே கூரை இல்லாத வீடுகள், கடன் வாங்கி கடன் கொடுக்க முடியாத சூழல். ஏனென்றால் பல வடக்கு கிழக்கிலே கூடுதலான எங்களுடைய மக்களுடைய வீடுகள் அந்த வீடை கட்ட வேண்டும் என்று பணித்த பின்பு குறுகிய கொஞ்ச பணத்தை தான் அவர்கள் கொடுத்திருக்கிறார்கள், முழுமையாக கொடுக்கவில்லை. ஆகவே அந்த வீட்டு திட்டத்திலே பயனாளிகள் மிகவும் துன்பத்துக்குள்ளாக இருக்கிறார்கள். ஆகவே இந்த வீட்டு திட்டத்து நிலைமை அது நான் நினைக்கிறேன் என் பிரதமருக்கு கீழ் வருகிறது என்று அவர் தன்னை கவனத்தில் எடுக்க வேண்டும். ஏனென்றால் அது எதிர்க்கட்சித் தலைவர் செய்தது நான் செய்யக்கூடாது என்ற நிலை இருக்கக்கூடாது. ஏனென்றால் இது அரசாங்கம் செய்கின்ற கொடுத்த வீட்டு திட்டங்கள், அதிலே எங்களுடைய மக்களுடைய மிக துன்பத்திலே உள்ளாக்கப்பட்டிருக்கிறார்கள். மழை காலத்திலே அவர்கள் இருப்பதற்கான வாய்ப்பில்லை. அதைவிட கடன் வாங்கின கடனாளிகள் மிகவும் கஷ்டப்படும், கடனாளிகளால் அவர்கள் கடன் வாங்குகின்ற நிலை காணப்படுகிறது. ஆகவே இந்த விடயத்திலே கவனத்தில் எடுக்க வேண்டும். எங்களுடைய அமைச்சரவர்கள் நிச்சயமாக இந்த 3 மாதங்களிலே சரியான எங்களுடைய மீனவ சமூகத்துக்கு ஒரு நல்ல எதிர்காலத்தை காட்ட வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
Just to reply, just a few seconds.
Yes, all right.
அதாவது உங்களுடைய
ரன்னிங் ஷார்ட் ஆஃப் டைம்,
உங்களுடைய நம்பிக்கை எந்த வகையிலும் வீண் போகாது. ஆனால் அந்த வீட்டு திட்டத்தை பொறுத்த வகையில் இந்த அரசாங்கம் ஒரு 3 மாத ஓட்டன் அக்கௌண்ட்லான்னு போகுது, கணக்கறிக்கையில் தான் போய்கொண்டிருக்குது கணக்கறிக்கையில். அட இந்த மூன்று மாசத்துக்குள்ள இந்த காசு அரசாங்கத்துக்கு எந்த அளவு இருக்குமோ தெரியாது. இது சம்பந்தமா நான் பிரதமரோட ஏற்கனவே கலந்துரையாடி இருக்கின்றேன், அது முயற்சி பண்றதாக சொல்லி இருக்கின்றேன்.
Thank you. Garu Ranjan Ramanayake Mahathuma, ubathumata vinadi 22. Ita pera, Garu Niyojakaraka Sabha Sabhapathuma Moolika Sarapamirathi.
ඔබිසූති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ධීවර හා ජලද සම්පත් පනත ගැන පදරක් කතා කරන්න මට අවස්ථාවක් ලැබීම ගැන සන්තෝෂ වෙනවා. මොකද මට තියෙන කාලය තා සීමිත නිසා මා මුලින් කතානායක තුමාගෙන් ඉල්ලූ වරය මා පැහැදිලි කරන්නට මේ අවස්ථාව යොදා ගන්න බව මා මුලින්ම කියනවා. ගරු මුලාසන්නුට මන්ත්‍රීතුමනි, මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම ගැන. මට ලංකාවේ ජනතාවට පැහැදිලි කරන්න විශාල දීර්ඝ විස්තරයක් තියෙනවා. පහුගිය කාලේ ලංකාවේ සහ ලෝකේ ජනතාව පක්ෂ විපක්ෂ නාලිකා හරහා, කඩයන නාලිකා හරහා, ජනමාධ්‍ය හරහා සංස්කරණය කළ, සංස්කරණය නොකළ, විකෘති කළ, විකෘති නොකළ, වෙනස් කළ, වෙනස් නොකළ, මගේයයි කියන සහ මා සමගයයි කියන, සංවාදී යෙදුනායයි කියන ඔත්තුකරුවන්, තොරතුරු සපයන්නන්, උපාය දූතයන්, දේශපාලඥයන්, දේශපාලන පක්ෂවල නායකයන්, විනිසුරුවරුන්, ආගමික නායකයන්, නියෝජිතයන්, ආගමික නියෝජිතයන්, ව්‍යවසායකයන්, අධිකරණයට සම්බන්ධ ක්‍රියාකාරීන්, ඒවගේම වින්දිත වීදි ගණිකාවන්, කලාකරුවන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් කළ සංවාද මං හිතන්නේ ලංකාවේ ජනතාව පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ශ්‍රවණය කළා. මේවා සම්බන්ධව පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ මගේ නම කියමින් කරපු කතා සියලු දේවල් මම අහගෙන හිටියා රිමාන්ඩ් එකට වෙලා. මට ඒ ගැන උත්තර බඳින්නට අවස්ථාවක් තිබුණේ නැහැ මුලාසාරුඩු මන්ත්‍රීතුමනි. මා ඒ සියරම පුවත්පත් වාර්තා, සංවාද විවාද, සජීවී සාකච්ඡා සියලු දේට මම උපේක්ෂාවෙන් බලන් හිටියා. පාළුගේ වළං විදිනා වගේ ඒවා කිව්වා මිසක් ඒකට සම්බන්ධ වුණු පාර්ශවෙන් උත්තර බඳින්නට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙනම් මේ අවස්ථාව මා ඒකට යොදා ගන්නවා. ගරු මුලාසාරුඩු මන්ත්‍රීතුමනි, මගේ දුරකථනය, මගේ ගෙදර තිබුණු ලැප්ටොප් එක, හාඩ් ඩිස්ක් එක ඇතුළු මේ සියලුම උපාංග මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එයාගේ වරප්‍රසාද කඩ කරමින් 4 වෙනිදා රාත්‍රියේ එකපාරම පොලිසියෙන් ගෙදරට ඇවිල්ලා මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට වරප්‍රසාද එක බලද්දී එකවරම ඇවිල්ලා සියලු දේවල් අත්අඩංගුවට ගත්තා. මෙතන ඉඳ කාට හොය ඒ දේ වුණා නම් මම ඒ විරුද්ධව ඒක නැගී සිටිනවා. මෙතන ඉන්න අයට එයාගේ පෞද්ගලික සංවාද ඇති, එයාගේ දුරකථනවල ඡායාරූප ඇති, තමුන්ගේ පෙම්වතියන් එක්ක කරපු සංවාද ඇති, නොයෙකුත් දේවල් ඇති. පෙම්වතියන් සමග සංවාද කළේ මේ ලෝකේ මාපවණක් නොවේ. ඉතින් මේ සේරම එකවර පොලිසියෙන් අරන් ගියා. අරගෙන ඒවා අවසරයකින් තොර ඔබතුමාගේ සංවාදයක් තියෙනවා. එහිද මේ සේර ගරු මුලසනුර මන්ත්‍රීතුමනි, මුලින්ම මම මේ පොදු ජනතාවට මම මේ කතාව කියන්නේ ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලනවා දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලනවා. මා හිතාමතා මේ හෙළිදරව් කරේ නැහැ. මේ මගේ ගෙදර ආරක්ෂාවට වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි හાર્ඩ් ඩිස්ක් මිසක් මං කවදාවත් එලි කරලා කාගේවත් පෞල් ජීවිත කාගේවත් සාමය නැතිකරන්න ඒව දෙයක් මම හෙලිදරව් කරේ නැහැ. ඒක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරිකයෙකුගේ කුඩු නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරලා කියනවා ලංකාවේ ජනතාවට. ඒ වගේම මම කියනවා මට වෙන දුරකථනයක් නැහැ හිරගෙදර කතා කරන්න. මම කියනවා මා සමග සංවාද කළ ඔත්තුකරුවන්ට, මාලක සමග කතා කළා කියන විනිසුරුවරුන්ට, රජයේ සේවකයන්ට, CID එකේ මහතුරුන්ට, අපි මේ සේරම කළේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරගම් කරපු හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා එකතුලා මේ සටන ජයග්‍රහණය කරමු. ඒ හින්දා අපි සටන පාවා දෙන්නේ තාමත් දිගට එකතු වෙලා මේ සටන දිගටම ගෙනිනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම මා ළඟ ඇති තවත් මේ රටට අනාවරණය නොවුණු සංවාද සියලුව සංවාද සහ ආණ්ඩු හංගන සංවාද අද මේ සභාවේ මා සභාගත කරනවා නිර්භීතව. මා සමග ඒවල කතා කළ විනිසුරුවරු ඉන්නවා, අග විනිසුරුවරු ඉන්නවා, රාජ්‍ය නායකයෝ ඉන්නවා. ඒ අය කියූ කතා ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ රාජ්‍ය නායකයන්ගේ හඬින්ම තියෙනවා. කැබිනට් ඇමතිවරු ඉන්නවා, කැබිනට් ඇමතිවරුගේ නෝනලා ඉන්නවා, ඒ අයගේ දරුවන් ඉන්නවා. ඒ අය මට දුක කියලා තියෙනවා. ඒ සියලු දෙනාගේ හඬපට අද මම බය නැතුව නිර්භීතව රංජන් රාමනායක සභාගත කරනවා. හැන්සඩ් එකේ අයට ඒවා මගෙන් ලබා ගත හැකි. මම ඒවා අද ලබා දෙනවා අද පාර්ලිමේන්තුවට. ඒ වගේම ගරු කතා මුලසිටුණු මන්ත්‍රීතුමනි, රංජන් රාමනායක වන මම ඇයි මේ වගේ දෙයක් කළේ කියලා සමහරු අහන, මේ අහන්නේ ජනතාව අහනවා. ගරු මුලසිටුණු මන්ත්‍රීතුමනි, මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. කෝප් කමිටුවේ තියෙන්නේ දූෂණ වංචා ගැන හොයන්න, හොරකම් ගැන හොයන්න. ඒ වගේ මම දූෂණ වංචා ආංශික කාරක සභාවේ සමාජිකයෙක්. ගරු කතානායකතුමනි, මුලසිටුණු මන්ත්‍රීතුමනි, මම පහුගිය ටිකේ සුනිල් හඳුන්දෙත්ති මහත්මයාත් එක්ක කෝප් කමිටුවේ සියලු වැටලීම් වලට සක්‍රියව දායක වෙච්ච පුද්ගලෙක්. ඒ වැටලීම් වලට යද්දිත් මම ඒ අයට තොරෙන්, මාධ්‍යවේදීන්ට තොරෙන් මම මගේ වීඩියෝ කැමරාවක් වෙනම අරන් ගියා. ඒ අරන් යන්නේ මොකටද? මුලසිටුණු මන්ත්‍රීතුමනි, ලංකාවේ මිනිස්සු වගේ වචනේ වෙනස් කරන, කිව්ව දේ නෑ කියන, මතක නෑ කියන, දන්නේ නෑ කියන ජනතාවක් මම ලෝකේ කොහෙවත් දැකලා නෑ. සමහර අය කියනවා මම කිව්වේ නෑ කියලා. කිව්වේ නෑ කියොත් පෙන්නන්න එක තියෙනවා. මම දන්නේ නැහැ කිව්වොත් පෙන්වන්න එකක් තියෙනවා. මේක පහුගිය ටිකේ වුණා මුලසිටුණු මන්ත්‍රීතුමනි. රංගේ බණ්ඩාරට කතා කළා SP දිසානායක මහත්තයා. කතා කරලා කිව්වා, රංගේ ඔයා එනවද? දැම්ම ආවොත් ඔබට කැබිනට් ඇමතිකමක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ගන්න පුළුවන් කියලා මේ Facebook එකේ ගියා. රංගේ බණ්ඩාර ඕක ඇවිල්ලා කිව්වා නම් ජනමාධ්‍ය ඉස්සරහා පිට ජනමාධ්‍ය වේදින් අහයි බොරු බයිලා කියන්න එපා. අපිට රෙකෝඩින් පෙන්නන්න. හැමදාම මේ පාර්ලිමේන්තුවේ මම හොරෙක් අනාවරණය කරද්දි හැමෝම කිව්වේ රෙකෝඩින් පෙන්නන්න, සාක්ෂි පෙන්නන්න. අපි දන්නවා ලෝක හොරෙක් කියලා. අපි දන්නවා සුනාමි වංචාවද, කතරගම නිවසද, ඇවන්ගාඩ්ද, මහ බැංකු වංචාවද, මේ සේරම කියද්දි කවුරු ජනතාව මොනවද කිව්වේ? සාක්ෂිකෝ බොරු මඩ ගහන්න එපා, බයිලා කියන්න එපා, පච කෙලින්න එපා කියලා කියන්නේ. මේ හින්දා තමයි මුලසිටුණු මන්ත්‍රීතුමනි, මම හැමදේටම සාක්ෂි, ඩේටා, දත්ත, වෛද්‍ය වාර්තා, සර්ටිෆයිඩ් කොපි මේ සිරම තියාගත්තේ කියලා මම මේක අහන් ජනතාවට කියනවා. ඒ කලේ හොරුන් අල්ලන්න, හොරුන්ව කූඩු කරන්න, හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. එක තැනක කියලා නෑ මේ සංවාදවල අර හොරාව ගෙදර යවන්න, අර හොරාව නිදහස් කරන්න කියලා. කියලා තියෙන්නම ඇයි මුන් ඇතුළට දාන්නේ නැත්තේ? මුන් ලෝක හොරු, මුන් ලංකාවේ ජනතාවගේ සල්ලි හොරගම් කළා. ඇතුළට දාන්න දනුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ මුලසිටුණු මන්ත්‍රීතුමනි. ඒ හින්දා කවුරුන්ගෙන් මට චරිත සාධක ඕනේ නැහැ. මෙතන ඉන්න මේ චරිත සාධක මට ඕනේ නැහැ. මගේ හදවත දන්නවා මම මේවා රෙකෝඩ් කළේ මොකටද කියලා. මම මේවා පටිගත කළේ මොකටද කියලා. මේ සේරම ඔප්පු කරන්න අද මට හඬ පටවල් වගේම වීඩියෝ පටක් තියෙනවා. ඒ හින්දා කාටවත් සෙල්ලම් කරන්න, විවාද කරන්න බෑ. මම මේ සියලු දේවල් සභාගත කරන්නේ බොහොම නිර්භීතව. මොකද මම දන්නවා ඒ අයට මේකට උත්තර බඳින්න බෑ කියන එක. ඒ වගේම මම පහුගිය ටිකේ දැක්කා ගරු මුලසිටුණු මන්ත්‍රීතුමනි, සාක්ෂිකරුවන් මිලදී ගැනීම. මේක මට කිව්වේ හිරුනිකා මැතිණිය. එතුමියගේ පියා ළඟ වැඩ කළා බෝලේ කියලා ட்ரைவர் கேனே මේ ட்ரைவர் துமிந்த சில்வாගේ பலவேனி நடுவேදී பாரத லட்சுமன் பத்தே හිටියා අන්තිමට 170ක් දීලා ඒ පුද්ගලයාව ගත්තා ඒ පුද්ගලයා වෙන සාක්ෂියක් දුන්නා මම අපහාස කරනවා නෙමෙයි කාටවත් ඒ සාක්ෂිකාරිය මොකද උනේ FCID එකේ නඩුව දැම්මා නඩුව දාද්දි ගරු මුලසර නුදු මන්ත්‍රීතුමනි දැන් අලුත් ක්‍රමේ තමයි විත්තිකාරයයි පැමිණිලිකාරයයි සෙට් වෙනවා සෙට් වෙලා කියනවා අපි දාමු දුර්වල නඩුවක් දුර්වල නඩුව දාපුවම මගදී හැලෙනවා FCID එකේ කවුද රවි විද්‍යාලංකාර අහනවා දුර්වල නඩුවක් දැම්මොත් තමුන්නාසේ මට කීයක් දෙනවද මගදී නඩුව හැලෙන්න මම දෙන්නම් වැඩේ මට කීය කෝටි කීයක් දෙනවද අන්න නැග්ගා සාක්ෂිකාරිය සල්ලි ගත්තා FCID එක මට බලපෑම් කරනවා කියලා නඩු අහක ගියා. පහුගිය ටිකේම අල්ලස්සා දූෂණ කොමිසමේ දාපු නඩු සේරම ඉවත්ුනේ මෙහෙමයි. පහුගිය ටිකේම දීතිපතිගේ දාපු නඩු බොහොමයක් ඉවත්ුනේ මොකද මෙහෙමයි. මොකද්ද උනේ? හොරු අල්ලන එකයි හොරයි සෙට් වෙලා දෙන්න එකතු වෙලා ඩීල් එක දාලා මගදී නඩුව හලනවා. ජනතාව බලන් ඉන්නවා. මෙහෙම දේවල් තමයි මෙහෙම හින්දා තමයි මම මේවා විනිසුරුවරුන්ගේ කතා අධිකරණ නිලධාරීන්ගේ කතා හොරාගේ කතා පැමිණිලිකාරයගේ කතා විත්තිකරුවාගේ කතා සේරම රෙකෝඩ් කළේ දැන් බේරෙන්න හම්බෙන්නේ නැහැ මේ ආණ්ඩු ආවේ හොරු අල්ලනවා කියලා 2015 ජනවාරි 8 වෙනිදා රෑ 12ට එයාපෝට් වල හොරු අල්ලනවා කියලා ආවා ආවා ආණ්ඩු මොකද කළේ එදා රෑ චොපර් දෙකක් දුන්න හොරුන්ට පැනලා යන්න ඒක තමයි තිත්ත ඇත්ත මුල් ටිකේ සිරිසේන මහත්තයාට ගරු කරනවා මුල් ටිකේ අල්ලන්න හැදුවා මොකද්ද උනේ ඊට පස්සේ බැඳුම් කර වංචා වුණා බැඳුම් කර වංචාවේ ඇලෝසියස් මට කතා කරපු ෆෝන් කෝල් එකක් මාළග තියෙනවා ඒ කෝල් එකේ මට සල්ලි දෙන්න හදපු කෝල් එකක් මාළග තියෙනවා ඒකයි මම බය නැතුව ඉන්නේ මොකද එයාට කියන්න බෑ මට කතා කළේ නෑ කියලා මොනවද කතා කරපු කයක් තියෙනවා ගරු මුලසරණු මන්ත්‍රීතුමනි අපේ ගෙදරට සජීවී සාකච්ඡාවකට කවුරු හරි හිරු දෙරණ සියත මොකෙක් හරි ආවත් මම මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් තියාගන්නවා මගේ කතාව විකෘති කරලා දාන හින්දා මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් මුළු කතාවම පටිගත කරනවා මොකද හිරු එකේ යන්නේ රේනට ඕන කෑල්ල දෙරණ එකේ යන්නේ මාමිත්‍ර දිලිජ් ජවිරට ඕන කෑල්ල සියත එකේ යන්නේ එයාට ඕන කෑල්ල ඒවා වෙනස් කරන්න නොකරන්න තමයි මම සදී සාකච්ඡා මම ඉන්නේ ඒවා වෙනම කැමරාවකින් රෙකෝඩ් කළා අද ඒකේ ප්‍රතිපල මම භුක්ති විඳිනවා මම බය නැහැ මොකද මට කතා කරපුවා මාළඟ තියෙන නිසා පහුගිය ටිකේ මේ සේවල් වුණා පහුගිය ටිකේ සරත් අඹේපිටිය මහත්තයව දැවන්ත ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් දුන්නා කියලා මුලසිරුරුගේ මන්ත්‍රීතුමනි පොට්ට නව්ෆර් විසින් ඝාතනය කළා පොට්ට නව්ෆර්ගේ ගෝලෙක් එළිය වමන දැම්මා ඒ වමන සාම්පලයක් අරන් තමයි හොයාගත්තේ අන්තිමට සරත් අඹේපිටිය මහත්තයා කුඩු නඩුවක කුඩුකාරයෙක්ට මරණ දඬුවම් දුන්නා කියලා ගෙදර පොටිකෝ දුල වෙඩි කාලා මැරුණා ඒ බය මේ දැන් ඉන්න කුඩුකාරයෙක්ගේ මරණ දඬුවම් දුන්න පද්මිනියෙන් රණවක ගුණතිලක් තිබුණා ගරු නුනාසුරු මන්ත්‍රීතුමනි මේක තමයි තිත්ත ඇත්ත ඒ දඩු තීන්දුවේ හිටපු මොරායස් මහත්තයා නඩු තීන්දුව දීලා බයට තහිටි වලට ගියා පැනලා ගියා පද්මිනියෙන් රණවිදික ගුණතිලකගේ දරුවට රොයල් එකට ඉස්කෝලේ යන්න විදියක් තිබුණ නැහැ එතුමිය මට කතා කළා කිව්වා මගේ පුතාට ඇසිඩ් ගහන්න ඉන්නවා මේ මදාවි කුඩුකාරයෝ ඒ හින්දා එයාට පොලිස් ආරක්ෂාව දෙන්න කියලා මම කතා කළා මම කතා කරලා පූජී ජයසුන්දර කතා කරුවා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කතා කළා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා මම පොලිස් කාර්යයක් ඇව්වා වාහනයක් එක්ක ඒ විනිසුරුවරියගේ පුතාට ඇසිඩ් ගහනවා කියලා කිව්ව හින්දා ඒක වැරදිද ඒක තමයි තිත් ඇත්ත මෙතන කිසිම බලපෑමක් කළේ නැහැ ඔය කුඩුකාරයාගේ නඩුවේ බුවන කළු විහාරේ මලල්ගොඩ එතකොට පිරසා දෙප් පංච පුද්ගල විනිසුරුවන් විසින් සහ ත්‍රී පුද්ගල විනිසුරුවන් විසින් මරණ දඬුවම දුන්න කෙනෙක් අද මේ අය කුඩුකාරයා වෙනුවෙන් කතා කරනවා සමහර ස්වාමින් වහන්සේලා කුඩුකාරයා වෙනුවෙන් කතා කරනවා ඒ හැමෝගෙම හදවත දන්නවා මේ කුඩ්ඩේ මේ ඇවිල්ලා අපේ සරත් විජේසේකර මහත්තයා කිව්වා වගේ නිමි ආහාර පාලන්තුන හන්දියේ හිටපු විකුණපු රෙස්ටුරන්ට් එකක හිටිය කැෂියර් කෙනෙක් අද කොහොමද කෝටි ගණන් හොයලා තියෙන්නේ ආදරණීය ජනතාවගෙන් මං අහනවා මේ කුඩු සල්ලි මේ අය වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩ්ඩෝ කුඩ්ඩන්ගේ සල්ලිගත් ස්වාමින් වහන්සේලා ඉන්නවා කුඩ්ඩන්ගේ සල්ලිගත් ප්‍රචාරයට හිරුවකට බය දේශපාලඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. නමුත් මම ඉතිහාසයේ ඉඳන් මේ රටේ හැමෝම දන්නවා. මම හැමදාම ගත්තේ වින්දිතයාගේ පැත්ත. මම ගත්තේ නැහැ පෝසතාගේ බලවන්තයාගේ පැත්ත. මම පස් මාෆියාව ආවා. මම පස් ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගත්තේ නැහැ. මං ගත්තේ දිගුල පිටියේ පස් හින්දා වතුර නැති ලිංගවල වතුර නැති ජනතාවගේ පැත්ත. මැද පෙරදිග ප්‍රශ්නේ ආපුවම අර කූට ලොකු ව්‍යාපාරික එජෙන්සිකාරයන්ගේ පැත්ත ගත්තේ නැහැ. මම ගත්තේ අහිංසක දුප්පත් අම්බල අක්කර නංගිලා ඉන්න අර අබුඩාබි ඩුබායි කුවේට් වල ඉන්න අහිංසක අම්බල අක්කර නංගිලාගේ පැත්ත. එතකොට එජෙන්සිකාරයෝ මාව මරන්න ආවා. කුඩ්ඩාගේ ප්‍රශ්නේදී මේ භාරත ලක්ෂ්මණගේ පැත්තේදී මම ඇයි භාරත ලක්ෂ්මණගේ පැත්ත ගන්නේ? මම හිරු එකේ පැත්ත ගත්තනම් අදත් කොපි චැට් එකේ හැමදාම ඉන්නේ මම. ඒගොල්ලන්ගේ සම්මානුල්ල ජනප්‍රිය නළුවා මම. ඒගොල්ලන්ගේ සියලුම මේවල මදුරු ඩික්සිට් ළඟ වාඩි කරුවේ මම. අනිල් කපූර් ළඟ වාඩි කරුවේ මගේ. මට ඒ සියලු දේවල් මට අමතක කළා. මම ගත්තේ හඬක් නැති නිහඬ වොයිස්ලස් ස්පීච්ලස් ඒ මිනිස්යාගේ පැත්ත මම ගත්තේ. මම ඒක සන්තෝෂ වෙනවා. මම සන්තෝෂ වෙනවා මේ පැත්ත අරගෙන. මට එක දිගට අද හිරයන් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. එහෙනම් මම මේක පහුගිය ටිකේම කළා. මුලාසරණ්ඩුවේ മന്ത്രിතුමනි පහුගිය ටිකේ අපේ ගෙදරට ආව අහිංසක ස්වාමින් වහන්සලා දෙන්නෙක් මෙන්න පොඩි ඇවිල්ලා කිව්වා අම්මයි තාත්තයි මට කතා කරලා අනේ රංජ නැමැතුමා මේ අහිංසක ස්වාමින් වහන්සලා දෙනා දූෂණය කරලා මේකට පෙනී හිටින්න කියලා. මගේ ස්ටාෆ් එකම කිව්වා පිස්සු නටන්න එපා 176 බුද්ධහගමේ ඔළුවේ අත ගහගෙන කළු ගලේ ඔළුව ගහ ගන්න එපා මේකට ඉන්වෝල්ව් වෙන්න එපා මේකට අත තියන්න එපා. මං කිව්වා අනේ පහුනේ මේ ස්වාමීන් වහන්සේලා අඬනවා දූෂණේ වෙලා අපි මේකට පෙනිහිමු මේකනම් කරන්න එපා මේක කළොත් ඉවරයි කට්ටිය වට කරලා ගහනවා ආගමට අත තියන්න එපා. මම හිතුවා කවන්නේ මං හැව්වේ අම්බ තාත්තලගෙන් ඇයි මාළඟට මෙන්නේ කිව්වා ඔබතුමා ඉතරයි වෙන අය කතා කරන්න බය ඒවා කතා කරන්න අපිට යන්න තරන්නේ මං කිව්වයි නායක ස්වාමීන් වහන්සේලා ගාවට යන්නේ නැත්තේ මට කියන්න දුකයි. එතකොට ඒ තාත්තා කිව්වා ඒ බුලත් සිංහල තාත්තා ඒගොල්ලෝ අතිනුත් මේ වරද වෙලා තියෙනවා කියලා පුත්‍රයාට යන්න තරන්නේ නැහැ කිව්වා. මම බෙල්ල ගහලා ගියත් කමන්නේ නැහැ. මම කිව්වා රයිට් අපි කරමු මම මේකට ඉදිරියපත් වෙන්නම්. ඊට පස්සේ කැලණිය ඔය ප්‍රශ්නේ තෙද්දි කවුද මේ මොනාද ඇයි කිව්වේ? ජනේලෙන් එළිය බැලුවා කැලණියක දෙබෑ වුණා කපුව පීනකට ගියා අනේ මේකෙක් මතු වුණා ඌ ඇමරිකන් බෝට වතුල බෝතල එක දාගත්තා ඒකේ ණයෙක් හිටියා. මේවා ගැන මම එක දිගටම සටන් කළේ ඡන්ද බලාගෙන නෙමෙයි. අදත් මම කතා කරන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි. මම සුවාදීන විලනවා තමුන්නාස්ලට ඕනම් ඇප්ප නැතුව ගෙදර යවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතා කරලා හිරේ ඉන්නවා බොරු කියලා මිනිසුන් රවට්ටලා එළියේ ඉන්නේ නැහැ. මම ඒක නම්බුකාරව විදිනවා. මම නම්බුකාරව විදිනවා. මම කිව්ව හැම ප්‍රකාශයෙම අපි මම ඒ වගේ කීම් ගන්නවා. පහුගිය ටිකේ දේශපාලන වේදිකාවේදී මට ඉස්සරහින් ජනතාව කිව්වා රංජන් අයියා කියන්න මේ ගෝඨාභය මහත්තයා ගන්ටාරයක් කරගන් කළා කියලා. මම කිව්වා මම එහෙම කියන්නේ නැහැ. මම එහෙම කිව්වොත් එක බොරුවක් කිව්වොත් අර කිව්ව සේරම ඇත්ත නැති වෙනවා. මම කිව්වා ඒ ගන්ටාරේ මගේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ ආලෝක උදපාදි කරපු ඩිරෙක්ටර් ඒ අධ්‍යක්ෂකතුමා නිෂ්පාදකතුමා ගිහිලා තියලා තියෙනවා විහාරේ විහාරාධිපති කිව්වා ගන්ටාර දිනනවා කියලා. එහෙනම් මම බොරු කියන්නේ නැහැ. මගේ දේශපාලනේ බොරුව නැහැ. මම කතා කළා නම් පෞගේටකේ තමුන්නාසල දකින්නදී කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේන් බොනවා කියලා. මට ඔප්පු කරගන්න බැරුව මම අසරණ වෙලා ඉද්දි මම කතා කළා තමුන්නාසල කදමට විහිළු කරන එක්තරා කෙනෙක්ට පියුමි හංසමාලි. එයා තමයි හරියටම විස්තර ඇතුව කිව්වේ කවුද කොකේන් අරන් නයිට් ක්ලබ් වල කොකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සෙට් එකක අන්න දැන් තියෙනවා. එතකොට උපාය දූතෙක් විදියට මම මේ වැඩේ කරලා තියෙනවා. දැන් එළි වෙලා තියෙනවා. කවුද මැක්ඩොනල් බෑග් එකේ චාලි අරන් ආවේ? කවුද අයිස් අරන් ආවේ? කවුද අපිට සල්ලි බෙදන්නේ? මේ සියරම එළිවෙන්න එලි කරගන්නට නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සර්ටිෆිකේට් මට කාගෙවත් ඕනේ නැහැ. මම දන්නවා මම කළේ හරි වැඩක්. ඒක කළේ ජීවිතේ පරදුවට තියලා. මගේ ජීවිතේ නැති වෙයි කියන දේ තියෙද්දිත් මම ඒ දේ කළේ නිර්මලාසරණ මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක මට ඒ සතුට තියෙනවා. මටත් පුළුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. මටත් පුළුවන් හැමෝටම අතවන්නලා hina වෙලා අයිස්ක්‍රීම් විකුණන මිනිහෙක් වගේ ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් යාළුයි. හලෝ මචං සේරවෙක් යාළුයි. එහෙම කරන්නද මේ පාර්ලිමේන්තුවට 2 කෝටි 20 ලක්ෂක ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ අපිව? ඒ අයව නියෝජනය කරන්න. අද මේ කුඩු සල්ලි හින්දා කුඩු නාලිකා හින්දා මුළු රටම
මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා. කවුද නම කියන්නකෝ. වෙලාව තියෙනවද?
ඔව්.
කතා කරනවද? නෑ.
කරු මුලසුන් මන්ත්‍රීතුමනි. අර මුලසරණුන්ගේ මන්ත්‍රීතුමනි, මම මේ අභියෝගය ආණ්ඩුවට කරනවා. මම දැක්ක ගරු අගමැතිතුමා කියනවා මේකට කොමිසම පත් කරන්න කියලා. ඩබල් සලූට්. පුළුවන් නම් පත් කරන්න. ඒ කොමිසම පත් කරද්දී මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට. ඇවිල්ලා මාළඟ තියනවා එතුමත් කතා කරපු හඬපට. එතුමා මට කතා කරලා 2005 මම වන් ෂොට් කරද්දී ෆිල්ම් එක ඒ නඩුවේ මම නිදසුනාම මට කියනවා, රංජන් ඔයා අද එළියේ ඉන්නේ මං හින්දා ඔයාට කෙලෙහිගුණ නැහැ කියපු හඳ මාළඟ තියෙනවා. රාජනායකෙක්. ඉතින් ඒව තියෙද්දි එතුමට ඕන වුණා පහුගිය ටිකේ මගේ වන් ෂොට් කියන ෆිල්ම් එක බලන්න. ඒ කාලේ මං චන්ද්‍රිකා මැතිනිට විරුද්ධව ක්‍රියා කළ පුකාරේ. එතුමත් එක්ක ෆිල්ම් එක බලන්න ආවේ කවුද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න පුතුහෙට්ටි. අපි බැලුවේ කොහෙද? සිනසිටි එකේ. කවුද සංගීතගේ මිනිස්සයා ප්‍රියන්ත කාර්යය පෙරුමත් එක්ක? මම තිත් ඇත්ත කතා කරන්නේ. ෆිල්ම් එක බලලා එළියට එද්දි දවස් තමයි හරියටම ලක්ෂ්මන් කදිරගාවර මැතිතුමා මැරුණේ. එතකොට මම මහින්ද මහත්තයා එක්ක තමයි වන් ෂොට් ෆිල්ම් එක බැලුවේ. මාගේ සේරම සංවාද පටිගත කිරීම සියලු දේවල් තියෙනවා. මාව මැරුවක් ප්‍රශ්නයක් නෑ. මං අවශ්‍ය තැන්වල ලොකර්වල මේ රටින් පිටත් ඒවා හාඩ් ඩිස්ක් වල දාලා තියෙන්නේ. ඒ හින්දා මම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේට මුණ දෙනවා. මේ වැඩේට මට ලොකුම උවමනාව තිබුණේ රජේ ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවේ නෑ. හොරු විසින් රජේ අල්ලගත්තා. මේ බොරුවට අපපිට ඉන්න කට්ටියගේ හිතවත හදවත දන්නවා ඒගොල්ලෝ හොරු කියලා. ඒගොල්ලෝ කොහොමද මෙච්චර පෝසත් උනේ? මේගොල්ලෝ කොහොමද මේ කුඩු ව්‍යාපාර කළේ? මේ සේරම ජනතාව දන්නවා. හැම දෙයකටම අහන්නේ මොකද කුඩ්ඩෝ කියන්නේ මොනවද? සාක්ෂි දෙන්නපන්. කො සාක්ෂි? සාක්ෂි කෝ කියලා අහනවා. සාක්ෂි දැන් තියෙනවා. හඬපට තියෙනවා. වෛද්‍ය වාර්තා තියෙනවා. සර්ටිෆයිඩ් කොපි තියෙනවා. බී වාර්තා තියෙනවා. සමහරු කියනවා මම ශානිගෙන් ගිහිල්ලා වාර්තා ගත්තලු. ඇත්ත? මම විවාදයට අඬ ඉස්සෙල්ලා පෑනක් කොලයක් අරගෙන ශානිගෙන් අහනවා අද විවාදෙට මට කියන්න කී දෙනෙක් අතුරුදහන් කරපු අය ඉන්නවද? නේවි සම්පත් කොහෙද ඉන්නේ? මේ සියලු දේ මල් ලියා ගන්නවා. මගේ මාමාවන කාලෝ පොන්සේක මහත්තයා බය නැතුව කියනවා පුතා මං කියන එක රෙකෝඩ් කරගන්න. අපි ඒ වගේ ජානවලින් එන මිනිස්සු. විජේ කුමාරතුංග මහත්තයා ඇත්ත කතා කළා. මගේ මාමා කොල්ලෙන් ගොඩ ගේ ඉස්සරහා අපිට වෙඩි කාලා මැරුණා. අදත් අමරණීයයි. හොරකම් කළේ නැහැ. වංචාව දූෂණේ නැහැ. මගේ කාලෝ පොන්සේක මගේ මාමා එකම වෛද්‍යවරයා ලංකාවේ තමුන්ගේ පඩිය වැඩි කියලා වෛද්‍ය සභාවට ලියුමක් දුන්න එක්කෙනා. ඒව කොපි කරලා තමයි රංජන් රාමනායක පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ ලක්ෂයක් පඩි වැඩි වුණා. මට තාම ඉන්න හිටින්න ගයක් නැහැ. මම කිව්වා ඒ ලක්ෂේපයි කියලා. තව අවුරුදු 3ක් ලක්ෂේ නොගන්න මේ පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරයා. පැමිණීමේ දීවනාව නොගන්න එකම මන්ත්‍රීවරයා. ඇයි අපි එහෙම කරන්නේ? ඕවාදිනු පරහට තමා සම්මතයේ පිහිටා සිට අනුන්ට හොරා කියනවා නම් හොරු අල්ලන්න යනවා නම් ඉස්සෙල්ලා තමුන් හොරකම් නොකර ඉන්න ඕන. අද හොරු ගැන කතා කරන ලෝක හොරු නෙවෙයිනේ. මේ ලෝක හොරු කියන අනුන් හොරු කියලා. හොරු ගැන කතා කරනවා නම් තමුන් හොරෙක් නොවි තමුන් ඉන්න ඕන. අමාත්‍යප ව්‍යාපාරයේ සභාපති කණපැලෙන්න බීලා අනිත් පොන්න එපා කියලා හරියන්නේ නැහැනේ. ඒක තමයි තිත් ඇත්ත. එහිඳ මම නැවත නැවතත් මහින්ද රාජපක්ෂ මහත්මයාටයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් කියනවා කොමිසමක් දාන්න, දෙයියනේ දාන්න, මම ෆයිල් පිටින් එන්නම්. හැබැයි ගෝඨාභය මහත්මයාගේ හඬපට නම් මාළඟ නැහැ. මම ඇත්ත කියන හැමදේම. මහින්ද මහත්මයාගේ හඬපට 6-7ක් තියෙනවා. රිසාන් ආෆික් මරපු වෙලේ මම මහින්ද මහත්මයාට කතා කළා. එතුමාට මං කිව්වා සර් රිසාන් ආෆික්ගේ බෙල්ල කපලා මෙතන ඩිලාන් පෙරේරා ඇවිල්ලා කිව්වා අපි අන්න සමා හම්බෙලා සුමාන දෙකෙන් ගෙන්නනවා කියලා. දෙන්න දෙවි අර කෙල්ලගේ බෙල්ල කපලා ඉවරයි. මට කිව්වා මහින්ද මහත්තයා මට බැන්නා. ඔයා ඊතරද වැඩ කළේ? අපි වැඩ කළේ නැද්ද? හවුස් මේඩ්ලා මෙච්චර ගාණක් වැඩනවා ඩොලර් බිලියන 8ක් එනවා. ඔයා කියන විදිහට වැඩ කරන්න කියලා මට බැන්නා. ඒ හඬපටත් තියෙනවා. ඒකත් තියෙනවා. එයා අධිකරණයට බලපෑම් කරපු ඒවා දැන් කියනවා මම අධිකරණයට බලපෑම් කළා කියලා. එයා පද්මිනී රණවක ගුණතිලකට කතා කළ වාසුදේව වෙලා අර මැරුණු අපේ බුද්ධිකගේ මස්සිනා හේමන්ත වරු මාමණ්ඩිය හේමන්ත වරු කුළුසුරිය වෙලා මාව බේරගත් එකත් එයා කියලා තියෙනවා. රංජා උඹට කෙලෙහි ගුණ නැහැ. උඹව බෙහෙරුවේ මම. උඹ ආද එළියින්ද මං ඉඳ කියන එක තියෙනවා. ඒකත් මම සභාගත කරනවා. කමන්නෑ නේ? හා කමන්නෑ නේද? ඒවත් අපි සභාගත කරමු. ඇයි මේ වෙනේව විතරක් දාන්නේ? ඇයි ඒගොල්ලන්ට අවාසියව දාන්නේ නැත්තේ? ඇයි කැබිනට් ඇමතිවරු මට විතර බැන්නේ? ඇමතිවරුන්ගේ නෝනලා මට කතා කරපුවා තියෙනවා. අනේ අයියේ ගෙදර එන්න. ඇවිල්ලා. ඇවිල්ලා මේවා මේවා කියන්න රටට. මගේ මහත්තයාට අගමැති සිහිනයක් තියෙනවා. ඒ මහත්තයා තවත් තවත් කැබිනට් ඇමතිවරෙක්ගේ නෝනාට තියෙනවා හඳහනේ. එයාව බැන්ද කෙනෙක් අගමැති වෙනවා කියලා. මාව ඩිවෝස් කරලා ගිහලා එයාව බැන්ද එයා. දන්නවද කවුද කියලා? එතකොට අයියේ මෙයා ඒ කැබිනට් ඇමතිවරයාගේ නෝනාව බැන්දේ හඳහානේ අගමැති වෙන්න ඕනේ ඉඳ මාව අතහැරලා. අයියේ මේවා ගිහිලා කියන්න පාර්ලිමේන්තුවේ කියපු වීඩියෝ මාලක තියෙනවා. ගෙදර ඇවිත් කැමරාවක් හංගන් ගියා. අනේ මිනි ස්විම් පූල් එකයි ලොකු ස්විම් පූල් එකයි තියෙනවා. කොහොමද වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑ. අපි කන්නාඩි ඉස්රාඩි කියලා කතා කරමු. සිංගර් එකේ වැඩ කරපු කෙල්ලෙක් ද ෆිනෑන්ස් එකේ රිසර්ච් ට්‍රිප්. අනේ මහත්තුරුනි කොහොමද කෝටි ගණන් සල්ලි තියෙන්නේ? මම පහුගිය ටිකේ මේ අයට දින එංගලන්ත ගයක් ගැන කිව්වා. මාව මරාගෙන කණ්ඩ පැන්නා. ඔප්පු කරපන්. මම ගිහිල්ලා ගෙන්නුවා. අනේ ස්ටේට් මේ ලෑන්ඩ් මිනිස්ට්‍රේට කතා කරලා අර චන්දිමාල් හරහා මම ගෙන්නුවා. අනේ ඔප්පු කොපිය වෙන්නවා මැඹුතුමා කිව්වා. ඔව් ගයක් තියෙනවා. මගේ දරුවන්ට ඉස්කෝලේ යන්න ගේ ගත්තා කියලා කිව්වා. මෙහෙමයි අපි හොරු ඇල්ලුවේ. හොරු අල්ලද්දි අන් එතිකල් වෙන්න ඕනේ. හොරුන් එක්ක ඩිසිප්ලින් නැහැ. හොරුන් එක්ක චාරයක් නැහැ. හොරුන්ට චාරයක් නැත්තම් අපි ඔකට චාර කියලා. හොරුන්ගේ ඩිසිප්ලින් නැත්තම් අපි ඔකට ඩිසිප්ලින් කියලා. අපි ඔකට ජෙන්ටල්මන් වෙන්නේ හොරු ඉස්සරහ පිට. ඒ හින්දා මම කියනවා මහින්ද මහත්තයෝ, ගෝඨාභය මහත්තයෝ, පුළුවන් නම් නිව්යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා මගේ ඇරියා. අර නිව්යෝක් ටයිම්ස් එකේ සභා කවුද? කත්රු මයිකල් තාම බලන් ඉන්නවා නඩු දාන්න. නඩු වැටෙනකම් බලන් ඉන්නවා. එයා තමයි කිව්වේ පුෂ්ප රාජපක්ෂ කියමු නේ මෙච්චර ආවා. ඇල්ලේ ගුණවශ්‍ය ස්වාමීන් වහන්සේ ඩොලර් 38,000ක් ගත්තා. ඒවා කිව්වේ මරියා අල් හබීබි නිව්යෝක් ටයිම්ස් පත්තරේ. නඩු දානවා කිව්ව දැම්මද? අවුරුදු දෙකක්. ඒ වගේම තමයි මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් කියන්නම්. මේකට නඩු දාන්නේ නැහැ පුතා. දැම්මොත් උන්ටම මේකට කොමිසම් ගේන්නේ නැහැ. මොකද එයාගේ හඬ තියෙනවා. එයාගේ රූප තියෙනවා. මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා. අම්මා පල්ල, ජේසු පල්ල, බුදුන් පල්ල. විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ල, නැත්නම් මට වැඩකුත් නැහැ. මොකද මම කළේ හොඳ හිතෙන් කියලා මම දන්නවා. මට හොරුන්ගෙන් චරිත සාතික මොකටද? චරිත සාතික දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද? කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. මම චරිත සාතික ඉල්ලන්නේ. ඒකින්ද මට චරිත සාතික මට ජනතාවගේ මං ගිය හැම ආසනෙම හැම දිස්ත්‍රික්කෙම ගම්පහව 216,000යි. රත්නපුරේ කිව්වා 119,000යි. මිනිස්සු ඇත්ත කතා කරන එකගේ බොඩි ලැන්ග්වේජ් එක දකින්නවා. ඇත්තද කතා කරන්නේ? මේ බොරුවක්ද? ඇක්ටින්ද? මේ රඟපෑමක්ද? මේක මිනිසුන්ට තේරෙනවා. ඒ හින්දා මේ දේශපාලනේ මට හරියන්නේ නැත්නම් මම යන්නම් ගෙදර. මට පක්ෂ සමාජික තත්ත්වය අහිමි කළා ගිය සුමානේ. කමන්නේ. මම මගේ ආසනේ අහිමි කළා. මගේ සංවිධායක ධුරය අහිමි කළා. ඉදිරියේදී මගේ මාමා වගේ
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
නමුත් මම කවදාවත් ඒ වලි සැල්ලෙන්නේ නැහැ. එහෙනම් මම නැවතත් කියන්නේ මේක නිකමට යන්න යවන්න එපා. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම මේකට කොමිසමක් දාන්න. මේ කොමිසමට මම එනවා. හැබැයි මම නැවතත් කියනවා මේ හඬපටවල තියෙන දේවල් ජනතාව දැනගත යුතු දේවල් ගැන මම මේ ලිස්ට් එකක් ලියන්න ආවා. මේකේ තියෙනවා පෙන්ත හවුස් එකේ අපේ කාංචන මල්ලි ඉන්නවද නැහැ මෙතන? කාංචන මල්ලිත් මගේ ඔත්තුකරුවෙක්. කාංචන මල්ලි ඔන්න දවසක් කාංචන මල්ලි ගියා පෙන්ත හවුස් එකට ගිහිලා ගැහුවා, දොරට තට්ටුවක් දැම්මා. අනේ දොර ඇරියේ අනිකා විජේසූරිය නෙමේ, වෙන කෙනෙක්. ඒකෙන් තමයි ආදරණීය මිත්‍රවරුනි බඳු කරවංචාව අහු වුණේ. ඒක තමයි ඇත්ත කතාව. නහිල් විජේසූරියගේ දුව. එයා තමයි අන්තිමට ඇවිල්ලා කිව්වේ පෙන්තවුස් එකේ ගෙවල් ගත්තේ කවුද කියලා. ඒක කලේ කාංචන මගේ මම ඒක රෙකෝඩ් කරපු ඉඳා දැන් නෑ කියන්න බෑ. ඒවත් තියෙනවා. ඒකත් තියෙනවා.
කාංචනතුමා කාලය අවසානයි.
ඒ වගේම බැඳුම් කර වංචාවේ අර්ජුන ලෝසියස් මට කතා කරපු රෙකෝඩින් තියෙනවා. එයා මට සල්ලි දෙන්න හදපු එක. ඒක තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ මහා වංචා තියෙනවා. මැච් ෆික්සින් ක්‍රිකට් ක්‍රීඩකෝ සල්ලි ගත්තටි මේ ඔසේරම තියෙනවා. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ ආදරණීය අපේ මගේ මිත්‍රවරුන්ට. තමුන්ට අසලා කවුරුත් දන්නේ නැති දෙයක්. ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද ලංකාවේ? සෝම හාමුදුරුවන්ගේ පළවෙනි ඇඳුම ගුණාසුරන් වන්ද මේ දවසේ ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද? මේක කිව්වා මට මිත්‍රෙක් චීනේදී.
බොහොම සුදී මන්දිරතුමා
මට විනාඩියක් දෙන්න.
ඒ
මේක කියද්දි මම හොරෙන් රෙකෝඩ් කරගත්තා. අන්තිමට ආයෙත් ගිහලා ඒක ආයෙ ටෙලිෆෝන් එකේ වෙරිෆයි. ඒකලෙත් හෙලෝ උරුමේ දන්නවා. එයාගෙන් අහන්න.
බොහොම සුදී.
මිනිහෙක් මැරුණා. බැරුවත් ෂාරුක් ඛාන් මැරුණා. තාම ලංකාවට ගහනවා.
නිමල් ලාන්ස.
මෙන්න මෙහෙමයි දේවල් කරන්නේ. තව තියෙනවා දේශපාලනේ අල්ලස්සු මිනිහ. අලි හොරකම උඩුවේ ධම්මා ලෝක හාමුදුරන්ගේ උදේ වෙද්දී
මොකද
ඇලියෙන් දාලා ගියේ කවුද?
වෙලාව ඉවරයි.
නායකෙක්. ඒකයා කියන හඩපඩේ තියෙනවා. එතකොට තව තියෙනවා.
නිමල් ලාන්ස.
පොලිසුන ඔබන නියෝජ්‍ය සභාපතිතුමනි ගරු රංජන් රාමනායක මහත්තයා කතාවෙන් පස්සේ මට කතා කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මෙතුමා මෙතුමාගේ අඬපටිය පිළිබඳව මෙතුමාගේ සංවාද පිළිබඳව මෙතුමා ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කළා. හැබැයි මෙතුමා ඒ කතාව තුළ එතුමා අමතක කරපු ඒවා ඉතාමත් අමතක කරපු දේවල් ගොඩාක් තියෙනවා. එතුමා කියනවා මේ සියල්ලක් කළේ ඔරුවල්ලන්න කියලා. එතුමා කියනවා මේ සියල්ලක් කළේ මේ රටේ තියෙන වංචාවල් වහන්න කියලා. මම ගරු රංජන් රාමනායක මහත්තයාෙන් අහනවා. එතුමා කියනවා එතුමා පාර්ලිමේන්තුවේ නැති වෙයිදලු එක එක කෙනා කතා කළේ. මම ගරු රංජන් රාමනායක මහත්තයාෙන් අහනවා. ඔබතුමාගේ ජනප්‍රියභාවය නිසා ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසා එදා ඇමතිවරයෙක් නිසා කාන්තාවෝ රැකියාවක් ලබා ගන්න ආපුවම ඒ කාන්තාව තමුංගාවට එවලා ඉටු කරන්න පුළුවන්ද කියලා ඒ තමුන් දුරකථනයෙන් ඔය කියපු පීමි අංශමාලි එක්ක සාකච්ඡා කරපු එක තමුන්නාංශ පිළිගන්නවද? ඒ කරපු එක හරිද කියලා මම තමුන්නාංශයෙන් අහන්න ඕනේ පළවෙනි එක. ඊළඟට මම තමුන්නාංශකෙන් අහන්න ඕනේ
WhatsApp වින්ඩ පොඩ
තමුන්නාංශේ තවත් මගේ නම කියවුණා
WhatsApp වින්ඩ පොඩ
නම කියවුණා.
හා කතා කරන්නකෝ
ගරු මොලාසරඩුවට මන්ත්‍රීතුමනි මගේ මිත්‍ර ගරු මේ නිමල්ලාස මහත්මයා කියනවා
නෝ පොයින්ට් පොඩ
ගරු සභාපතිතුමනි නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මම අහන්නේ ප්‍රශ්න දෙකයි. රජයේ රැකියාවක් ලබා ගන්න ආපු කාන්තාව ගෙදරට එවන්න කිව්වා පිටු කරගන්න පියුමි අංශමාලිගෙන් ඇව්වා. ඒක තමුන්නාංශේ නැහැ කියලාද කියන්නේ? ඊළඟට තමුන්නාංශේ අවුරුදු 19 ක කාන්තාවක් සමග දුරකථන සංවාදයේ කරද්දී
WhatsApp වින්ද පොඩ
මන්ත්‍රීතුමනි මීගම හිටියා පිලෙන්තර කියලා මිනිස්සෙක්. ඒ පිලෙන්තර තමයි ගණිකා මනම් කරන්නේ. එයා තමයි මේ
නෝ පොයින්ට් පොඩ
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි මෙතුමා ඔරුවල්ලන්න ආව නම් ඇයි අර එවන්නේ යන කාන්තාව සුදුද කියලා අහන්නේ? ඇයි ඒ කාන්තාව කළුද කියලා අහන්නේ? මෙතුමා මේ සිංහල ශබ්ද කෝෂයට අලුත් වචන එකතු කරලා තිනවා. දැන් කොල්ලෝ කෙල්ලෝ වුණා මේ වචන ගැන කතා කරන්නේ. මොකද්ද මෙතුමා අහන්නේ? ඒ පුළුවන්ද කියලා අහනවා. බෑක් සයිඩ් ඕකේද කියලා අහනවා. සමනලයක්ද කියලා අහනවා. මෙතුමා වගේ ලොක් කරගන්නවද කියලා අහනවා. වගේ ලොක් කරගන්නවද කියලා අහනවා. මෙතුමා මේවා තමයි කතා කළේ. මෙතුමා ද ඇවිල්ලා නිකන් බෝධිසත්වයෙක් වෙන්න හදනවා. මේ රටේ තමුන්නාංශකේ සුදු චරිතය පෞගිය කාලේ සුදු චරිතයක් විදියට පෙනී හිටපු තමුන්නාංශගේ චරිතය කළු චරිතයක් කියලා මිනිස්සු අද වටාගෙන ඉවරයි තමුන්නාංශගේ රෙකෝඩ් වලින් තුලින්. ඒ නිසා මෙතනට නිකන් ඇවිල්ලා පාර්ලිමේන්තුව නොමග යවන්න මේ රටේ මිනිස්සු නොමග යවන්න බෑ තමුන්නාංශට. ආයෙත් තමුන්නාංශේ මේ රටේ මිනිස්සු නොමග යවුවා. මේ රටේ පාර්ලිමේන්තුව නොමග යවුවා. මේ පාර්ලිමේන්තුවේ බලය මන්ත්‍රීවරයෙක්ගේ බලය උපයෝග කරගෙන දුප්පත් කාන්තාවෝ
අහන්නේ මේ ගරු කතානායකතුමනි මේ ලංසම් ඇතිතුමා ඇයි රංජන් රාමනායක මහත්තයා එක්ක මෙච්චර තරහ මොකද?
නෝ පොයින්ට් පොඩ
මගේ අවස්ථාව දෙන්න. මගේ අවස්ථාව දෙන්න. මගේ මයික් එක ඕෆ් කරනවා. එනිසා ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මම මෙතුමාගෙන් අහන්නේ ඉතාමත් සරල ප්‍රශ්න දෙක තුනක්. ඔරු අල්ලන්න ආවනම් දෙයියනේ කාන්තාවගේ රූ සුදුද කළුද බැක්සයිඩ් කරන්න පුළුවන්ද ඒ පුළුවන්ද කියලා අහන්න ඕනේ නෑනේ. මොන්නේ ලැජ්ජ නැති තන පුද්ගලයද තමුන්නාංශේ? තමුන්නාංශේ ලැජ්ජයි ලැජ්ජයි. අපි මන්ත්‍රීවරු තමුන්නාංශලා අඳුනලා දුන්නේ කළු චරිත කියලා. අද තමුන්නාංශේ තමයි කළු චරිතය ජනප්‍රියභාවය සඳහා මලමිනිය විකුණන් ගන ජනප්‍රිය වෙන්න පුළුවන් නම් ඕන දෙයක් කරන මේ පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීරා විදියට තමයි අද රටේ ජනතාව අමතන්නේ කියන එක තමුන්නාංශේ කියන්න ඕනේ. විශේෂයෙන් මෙතුමා ඔරු අල්ලන්න ඇවිල්ලා කියලා මොකද රඟපාපු චරිතය? අර පික් පොකට් කාරයෝ ඉන්නේ ඔරකම් කරලා පික් පොකට් ගාලා ඔරා 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 කියලා දුවනවා. දුවලා වෙන අය වල්ලන්නේ නැබැයි. ඔරා කවුද? ඔරා පික් පොකට් කාරයා.
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් විජේපාල හෙටිආරච්චි ටේක් ද චෙක්.
කරු එමෙතුමා
මේ රටේ ජනතාවට කරපු අපහාසයට මේ පරිසම් දීලා තියෙන්නේ. මේ රටේ ජනතාවට කරපු මඩ, මේ රටේ පුද්ගලයන්ගේ කරපු චරිත ඝාතන වලට තමයි තමුන්නාංශල පරිසම් දීලා තියෙන්නේ. කලකල දේ පළදීලා තියෙන එකයි. මේ රටේ බෞද්ධ ආගමට අපහාස කළා, කතෝලික ආගමට අපහාස කළා. තමුන්නාංශේ මමයි අදාන අපේ කතෝලික ආගමේ මරියතුමියට තමුන්නාංශේ අපහාස කළා. එනිසා අපිට දුකක් වේදනාවක් තියෙනවා. අපිට දුක තමුන්නාංශේ ඒ කරපු කතාව කාන්තාවක් එක්ක තමුන්නාංශේ මරියතුමිය ගැන කතා කරන්න තමුන්නාංශට තියෙන අයිතිය මොකද්ද? තමුන්නාංශේ මට උත්තර දෙන්න මේ පාර්ලිමේන්තුව තුළ කතෝලිකයෝ ඉතාමත් උතුම්ම අදාන මරියතුමියට අපහාස කිරීම පිළිබඳව අපේ දැඩි විරුද්ධතාවය මේ පාර්ලිමේන්තුව තුළ තමුන්නාංශට ප්‍රකාශ කරන්න ඕනේ. ඊළඟට බුදුන් වැඩිය දේශය තන තම කැලණියේ පන්සල තමුන්නාංශේ අදත් කැලණියේ නායක අමුදුරන්ට අපහාස කළා. ඒ නිසා තමුන්නාංශේ මේ පාඩමක් තාම ඉගෙනගෙන නැහැ. මේ තමුන්නාංශට මේ උදා වෙලා තියෙන ඒ කරපු ඒ පව්. ඒ නිසා තමුන්නාංශේ එක එක්කෙනාගේ ජාතක හොයන්න එපා. තමුන්නාංශගේ ජාතක හොයන්න ඉස්සෙල්ලා තමුන්නාංශේ එක එක්කෙනාගේ ජාතක හොයන්න ඉස්සෙල්ලා නීතිය නමලා නීතිය වලලලා නීතිය අවිනීතේ කරලා අද විනිශ්චයකාරයෝ වැඩතානම් වෙලා පොලිසිය අයගේ වැඩතානම් වෙලා විනිශ්චයකාරයෝ පරීක්ෂණවල මූණ දෙන්න සිදු වෙලා තියෙනවා. තමුන්නාංශේ තමයි මේ සියලු දේ අමාරුයි දාලා තියෙන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් මේතුමා කියනවා, එතුමා ඇමතිවරුන්ගේ නෝනලාට කතා කරලා තියෙනවලු, මන්ත්‍රීවරුන්ගේ නෝනලාට කතා කරලා තියෙනවලු, ඒවල අඬපට තියෙනවා කියලා බ්ලැක්මේල් කරනවා. කවද මේ බ්ලැක්මේල් කරන්නේ? එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරුන්ව බ්ලැක්මේල් කරනවා. මට සහයෝගය දෙන්න, මට සහයෝගය නොදුන්නොත් ඔය සියලු දෙනාගේ නෝනලාගේ අඬපට මට තියෙනවා කියලා. නෝනලා එක්ක මෙතුමා මොනවද කතා කළේ? රටේ ආර්ථිකයේ වර්ධනය වැඩි කරන්නද? එහෙම නැත්නම් තමුන්ගේ හැම අමාත්‍යංශල කරන කාර්යභාරය පිළිබඳව මෙතුමා කතා කළේ නැහැ. මෙතුමා අර ඇන්ඩෙන්ගේ මැක්කා වගේ කැරකිලා ආපු තැන අපි දැක්කා. අපි දැක්කා කැරකිලා කොහට දාවේ? බැක් සයිඩ් එකටමයි එන්නේ. අපි දැක්කනේ අර කාන්තා, අපි ඉරුණිකා ගරු මන්ත්‍රීතුමිය කතා කරන්නේ නැහැ කියන. හැබැයි මෙතුමා කැරකිලා එතනට වෙනවා.
ගරු ඇමෙතුමා, තව විනාඩි දෙකක් මම නැයි.
එනිසා මගේ වෙලාව දෙන්න ගරුව.
විනාඩි දෙකයි තව.
එනිසා මම කියන්නේ බෞද්ධයන්ට කරපු ඒ නිගාවට, කතෝලිකයන්ට කරපු ඒ නිගාවට තමයි පරිසම් දුන්නේ. මට හරි ලැජ්ජයි. මෙතුමා අද කියනවා ජේසුපල්ලලු. තමුන්නාංශ කොහොමද ජේසුපල්ල කියන්නේ? තමුන්නාංශ කිව්වනේ කතෝලික ආගම මම අදහන්නේ නැහැ කියලා. කොහොමද ජේසුපල්ල කියන්නේ? ඒ අදත් බොරුනේ තමුන්නාංශ කිව්වේ. එනිසා ගරු රංජන් රාමනායක මහත්තයාට කියනවා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණේ තමුන්නාංශයේ සානිගේ අඬපටේ තියෙනවා අපේ බුද්ධිආංශයේ හිටපු සුරේ සලය මාරු කරන්න කියලා. ඒ නිසා මරණු 300ටත් තමුන්නාංශේ වක් කියන්න ඕනේ. පෑදිලිය මොකද? සුරේ සලේව බුද්ධිආංශේ මාරු කළාට පස්සේ තමයි බුද්ධිආංශේ අඬපණ වුණේ. ඒකෙන් තමයි මේ කතෝලික ජනතාව 300ක් මැරෙන්නේ. ඒ නිසා මේකට වක් කියන්න ඕනේ කවුරුත් නෙමේ, රංජන් රාමනායකයි සානි කියන එක මේ පාර්ලිමේන්තුවේ අපි පෑදිලියම කියන්න ඕනේ. අද බලන්න සමාජයේ සිද්ධ වෙලා තියෙන වැඩ. දැන් සමහර මාධ්‍ය වේදින්ට තමන්ගේ මාධ්‍ය ආයතනෙ අයින් වෙන්න වෙලා, සමහර පවුල් අද ඩිවෝස් වෙලා, සමහර කාන්තාව වහබඩ තත්ත්වෙට ගිහිල්ලා අද සමාජයේ එළියට බැලලා යන්න බැරි තත්ත්වයකට පත් කළා දිනේ අපිද අපි තමුන්නාන්සේලට උසාවියට අල්ලලා දුන්නද පොලිසියට අල්ලලා දුන්නා නැහැ තමුන්නාන්සේ විසින් කරපු රෙකෝඩින් කිරිල්ල අනෙක් අයට නොදන්නා කරපු නිසා තමයි මේ තමුන්නාන්සේට මේකට පරිසම් දෙන්න වෙලා තියෙන්නේ ඒ නිසා ගරු මන්තුමාට අද මම පාර්ලිමේන්තුවේ ඉඳලා කියනවා මේ ජනතාවට පුද්ගලයන්ට බොරුවට මඩ ගහන්න එපා චරිතය ඝාතනය කරන්න එපා ඇස් පනා පිට තමුන්නාන්සේට පරිසම් දීලා තියෙන්නේ ඇස් පනා පිට ඒ නිසා අද ඉඳලා හරි තමුන්නාන්සේ මේ පාර්ලිමේන්තුව තුල වැදගත් විදිහට කතා කරන්න කියලා තමුන්නාන්සේට මම මතක් කරමින් නැවත නැවතත් තමුන්නාන්සේ ආවොත් තමුන්නාන්සේ මීගමුව තුල කරපු ක්‍රියාදාම සියල්ල මම කරනවා කියන එක ප්‍රකාශ කරමින්
විශේෂයෙන්
ඔරු අල්ලන්න පොලිසිය තියෙනවා ඔරු අල්ලන්න ඔරු අල්ලන්න නීතිය ක්‍රියාත්මක කරන්න උසාවිය තියෙනවා ඒ නිසා තමුන්නාන්සේට බෑ
මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීරෙක් මේ හඬපට මම මාධ්‍යයට දුන්නා කියලා මේ හඬපට මම මාධ්‍යයට දුන්නේ නැහැ ඒවා මගේ පෞද්ගලික ගබඩාවේ තිබුණේ මේ සේරම හඬපට මාධ්‍යයට දුන්නේ පොලිසිය විසින් මේ හඬපට මම මාධ්‍යයට දීලා නැහැ
බොහොම ස්තුතියි හොඳයි අවසන් කරන්න ගරු ලංසා මැතිතුමා අවසන් කරන්න
ඔව් ඉතමත් පෑදලිව මම කියන්න ඕනේ මේ යාපාල ආණ්ඩුවක් ගෙනල්ලා යාපාල ආණ්ඩුව ඔරුව අල්ලපු නැති නිසාලු එතුමා විවිධ කුමන්ත්‍රණය කළා ඔරුව ඇල්ලුවේ මොකටද ලැජ්ජ නැතුව ඔය ආණ්ඩුවේ හිටියේ
හොඳයි
අයින් වෙලා යන්න තිබ්බනේ ඔරුව අල්ලන්නේ නැත්තම් ඒ නිසා පොලිසිය වෙන්න බෑ තමුන්නාන්සේ පොලිස්පති නෙමේ
ගරු ලංසා මැතිතුමා
තමුන්නාන්සේ අගවිනිසුරු නෙමේ
මන්ත්‍රීතුමනි මම සභාවේ නැති වෙලා අපේ රංජන රාමනායක මහත්මයා කතාවේදී මගේ නමත් සඳහන් වුණා මම ස්තුතිවන්ත වෙනවා එතුමාට බඳුම් කර වංචාව පිළිබඳව විශේෂයෙන්ම ඒ සම්බන්ධ ඇමතිවරයෙක් ගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ කරුණු අනාවරණය කරලා යම් යම් නීති කටයුතුර ගෙනිච්චා. එතුමා මෙතනින් සඳහන් කරනකොට එතුමා රැද්දක් නේ මගේ ඒ අනාවරණය කර ගැනීම පිළිබඳ කිව්වේ. නැවත උතුමන් කිව්වා ඔබතුමාගේ ඔත්තු කරුවෙක් හැරෙන්න මම කටයුතු කරා කියලා. ඔබතුමාගේ ඔත්තු කරුවෙක් හැරෙන්න මම කටයුතු කරේ නෑ එතුමා. ඔබතුමා මට
හරි අවසන් කරන්න පොයින්ට් ඔෆ් ඕඩර් ඉවර. මේ
කතා කරලා
නෑ. ගරු කාන්තර විජේසේකර මහත්මයා වැඩි කාලය දෙන්න.
හරි දෙන්න. හරි පොඩකින්. කතා කරලා ඔබතුමා මගෙන් ඇහුවා කොහොමද හොරාව අල්ලගත්තේ කියලා. එහෙනම් ඔබතුමා මට එකතාවක් කතා කරලා ඒක අහලා තියෙනවා. ඒක නිවැරදි කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
හොඳයි. ගරු රංජන රාමනායක මහත්මයා
එතුමාට මම කිසි අපහාසයක් කරේ නැහැ. එතුමා හරහා මා දැනුවත් වුණා ඇත්තටම සිද්ධිය වුණේ දෙයකට. එතුමාට මගේ ගෞරවය පුද කරනවා. එතුමා මගේ ඔත්තුකරුවෙක් නෙමෙයි. එතුමා මගේ මිතුරෙක්. ගෞරවනීය මිතුරෙක්.
ඒ
වගේම මම කිය ඔබතුමා සමග මම
රංජන රාමනායක මහත්මයා බොහොම ස්තුතියි. ඊළඟට ගරු ඔව් ගරු රාෆ් හකීම් මහත්මයා ඔව්
මීට පෙර කතා කරපු මන්ත්‍රීවරයා මේ හඬපට ජවනිකාවේ කොටස් හැටියට මේ පාර්ලිමේන්තුවේ කිව නොයුතු සමහර වචන පාවිච්චි වුණා. කරුණාකර ඒවා හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන මේ මම
ඉල්ලා
සිටිනවා. මොකද මේක
හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස අපි දන්නා සිටින ඒ නොකළ යුතු යම් යම් කරුණු තිබුණේ පිළිබඳව.